tunai pahai paha, tunai hatarai hatara.
Pratradeep Janmabhoomi.
Janmabhoomi, Exat Sri Lanka Sangamin.
Lankadeep Vijayabhoomi. Me ape udharabhu matrubhoomi yai.
ආයුබෝවන්. නවසීලන්ත ශ්‍රී ලංකා පවුලේ නෑදෑයින් වෙත පිදෙන සතියේ තිළිණය.
අද ජූනි මාසේ 12 වෙනි බදාදා සිංහල මාස ක්‍රමයට කිව්වොත් පොසොන් මාසේ 12 වෙනි බුද්ධ දින. තව දවස් කීපයකින් පොසොන් පුරස් පසොල්සක පෝය උදා වෙනවා. මහින්දාගමනේ සිහි කර අප උපන් භූමියේ හතර දිග්භාගයේම සිල් සුවඳ පැතිරියන් යාවි. පොසොන් මාසේ පිපෙන සපු මල් සුවඳත් එක්ක හමන සෙල් සුවඳ අපට දැනේවි. එසේම නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමේ, හැමිල්ටන් පන්සල, මහමෙවුනා භාවනාසපුව, ඕක්ලන්ඩ් බෞද්ධ අධ්‍යන කේන්දරය, හැරිස් පන්සල පොසොන් උත්සවය සඳහා දැනටමත් සූදානම් වෙනවා. වෙසක් සඳ අහසේ උදා වුණාටත් වඩා ප්‍රභාමත් රිදී වට්ටියක් වගේ අම්බස්තලේ හරහා පොසොන් සඳ උදාවේ. ටිකක් එළියට බැහැල අහස දිහා බලන්න. සීතල තුෂාරය කපාගෙන මිහින් තලා උඩින් පායන පොසොන් පසළොස්වක සඳ ඔබේ සිහියට ඒවි. ඒ ශ්‍රණයකින්ම අනුබුදු මහා මහින්ද මහරහතන් වහන්සේ ඔබේ සිහියට එයි. හෙළයා, සිංහලයා, සිංහල බෞද්ධ ලෙස, සිංහල බෞද්ධයා ලෙස බද්ධ වුණේ පොසොන් පොහෝ දිනකයි. අපි කැමති ඔබේ මතකය අවදි කරන්න යන්න.
සිංගලායන සිහින් මලාකරි මහන් වුණාලොව උතුම් සරාසන පොසොන් පුරෝදවසේ මිහින් තලාගිරි සිංගලායන සිහින් මලාකරි අන්නුනාලොව උතුම් සරාසඳ පොසොන් පුරෝදවසේ සන්තයේ පැතිරි මිහින් තලාගිරි කිසින් ගලායන සිහින් වලාතරේ මහන් වුණාලොව උතුම් සරාසඳ පොසොන් පුරෝදවසේ
පොසොන් උදාව පොසොන් 15 දිනය ශ්‍රී ලක්වාසී මුළු මහත් බෞද්ධ ජනතාවටම ඉතාම වැදගත් දිනයක්. තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ ශ්‍රී සද්ධර්මය ලංකාවාසීන්ට රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්ථාපිත කිරීමේ පරමෝදාර වූ බාරදූර කාර්ය සිදු කිරීමේ අරමුණින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව තලයේ සිට ලක්දිව මිස්සක පබ්බතයට සපැමිණ වදාලේ පොසොන් පුර 15 පොහෝ දිනක. ඒ සිදු වුණේ ක්‍රිස්තු පූර්ව 236 දී. ඒ කියන්නේ දැනට අවුරුදු 2255කට පෙර. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම සඳහන් වන ප්‍රධාන මූලාශ්‍රය පස්වැනි සියවසේ ලියවුණු මහා වංශයයි. එසේම තූප වංශයේ සහ දීප වංශයේද එම සිද්ධිය සඳහන් වෙනවා. ඒ වගේම අටකතාවල විශේෂයෙන්ම සමන්තපාසාදිකා සහ දම්පියා අටුවා ගැටපදෙහි මහින්දාගමනය ගැන කරුණු දැක්වෙනවා. මේ සියල්ල සනාථ කරන ප්‍රධාන ඓතිහාසික සාධකය තමයි අම්පාරේ රජගල සෙල්ලිපිය. යේ ඉම දීප පටමය ඉදිය අගටන ඉදික තෙර මා හිද තෙරහතුබේ. බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබෙන ඒ පාඨයේ අර්ථය නම් මේ දීපේට ඉර්ධියෙන් වැඩි ජ්‍යෙෂ්ඨ ඉදික සහ ජ්‍යෙෂ්ඨ මහින්දගේ ස්තූපයයි මේ. රජගල සෙල්ලිපියේ කොටා තිබෙන මේ වාක්‍යයෙන් කියවෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ සහ ඉත්‍ය තෙරුන් වහන්සේගේ ධාතු නිදන් කොට මේ ථූපය ඉදිකලා යන්නයි. වංශ කතාවල සඳහන් වන්නේ මිහිඳු හිමියන් පිරිනිවන් පාය පසු නොදැවි ඉතුරු වූ ධාතු කොට තිවයින පුරා පිහිටි පන්සල් අතර බෙදා හැරීමක් කරන ලද බවයි. එයින් කොටසක් තැන්පත් කොට රජගල මහා ථූපය ගොඩනගන්නට ඇති බව පුරාවිද්‍යා කොමසාරිස්ස සිටි මහාචාර්ය පර්ණවිතාන ශූරීන් දක්වනවා. ඉට්ටිය දෙරුන් නැගෙනහිර ප්‍රදේශයේ බුදුසමයේ පැතිරවීමට කටයුතු කළ බව පර්ණවිතාන ශූරීන් තවදුරටත් දක්වනවා. මේ ඉට්ටිය දෙරුන් කවුද කියා ඔබ දැනටමත් දන්නවා ඇති. උන්වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ සමග දඹදිව සිට වැඩම කළ පිරිසට අයත් කෙනෙක්.
රසේ ඇදි දුනු දිය සුරසේ ඉසතිස යන අලින් දිගැති ඉසතිස යන අලින් දිගැති වට පිට බලන සඳේ
බුද්ධාගම සිංහල සංස්කෘතියට බද්ධ වූයේත් නිල වශයෙන් බුද්ධාගම ලංකාවට ගෙනෙනු ලැබුවේත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව දෙවයින පුරා ව්‍යාප්ත වූයේත් මහින්දාගමනයෙන් පසු බවට විවාදයක් නැහැ. මහින්දාගමනය නිසා රාජ්‍ය ආගම බවට පත් වූ බුදුදහම රාජානුග්‍රහය යටතේ සිරිලක පුරාම ව්‍යාප්ත වුණා. ක්‍රිස්තුපූර්ව 3 සතවර්ෂයේ සිටම ලක් සිහසුනට නීතියෙන් උරුමය ලැබුණේ සිංහල බෞද්ධයෙකුට පමණයි. බෞද්ධ නොවන්නෙකුට රාජ උරුමයක් නොමැති බව නිස්සංකල් මාල්ල රජුගේ පොළොන්නරු උතුරු වාසල් පූර්ව ලිපියේ සඳහන් වෙනවා. පූජාවලිය කතුවරයාද මේ අදහස දරා තියෙනවා. පසු කලකදී ශ්‍රී දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව අයත් තැනැත්තා සිරිලක රජු වශයෙන් පිළිගැනීමක් පැළපදියම් වන තරමටම බුද්ධාගම රාජ්‍යත්වයේ සමග බද්ධ වුණා. බුද්ධාගම සිංහල සංස්කෘතිය හා ඒකාබද්ධව රට පුරා ව්‍යාප්ත වුණේ මහින්දාගමණයෙන් පසු බවට විවාදයක් නැහැ. මහින්දාගමණයට පෙර පවා බුදු සමයේ ලක්දිව පැවති බවට සාධක දකින්නට පුළුවන්. අනුබුදු හිමි ලක්දිවට වැඩම කළ වහාම දහස් සංඛ්‍යාත රටවැසියන් කිසිදු වග විභාගයකින් තොරව බුද්ධාගම වෙළඳ ගැනීමම මහින්දාගමණයට පෙර සිටම ලක්දිව සිංහලයාට බුදුදහම පිළිබඳව අවබෝධයක් තිබුණු බවට සාධකයක්. මිහිඳු හිමියන්ගේ ධර්මදේශනය අසා 40,000ක් ජනතාව තිසරණ සරණ ගිය බවයි මහාවංශයේ සඳහන් වෙන්නේ.
ඇති
බුදුරජාණන් වහන්සේ පළමුවරට ලංකාවට වැඩම කළේ බුද්ධත්වයෙන් නවවන මාසයේදී. ඒ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සංග්‍රාම භූමිය වූ මහියංගනයටයි. එදා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා සබර්ගමූට අධිපති සුමන, එහෙම නැත්නම් සුමන සමන් දෙවිඳු ඇතුළු ගණනය කළ නොහැකි ජනසමූහයක් තිසරණ සරණ පන්සිල්ලි පිහිටි බවත්, සුමන සමන් දෙව්රජු පූජෝපහාර පැවැත්වීම සඳහා බුදුරජාණන් වහන්සේගේ නියමක් ඉල්ලූ විට උන්වහන්සේ තම හිස පිරිමැද කේශධාතු ස්වල්පයක් දුන් බවත්, එම කේශධාතු නිදන් කොට ඉඳුනිල් මුවා ස්තූපයක් ඉදිකරන ලද බවත් මහාවංශය සඳහන් කරනවා. දෙවියෙකු විසින් කරන ලද පළමුවන ස්තූපය, ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමුවන ස්තූපය හැටියට සැලකෙන්නේ එදා සුමන සමන් දෙවියන් ඉදිකළ මහියංගනේ මියුගුණු සෑයයි, මහියංගන මහා ස්තූපයයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ ශ්‍රී ලංකාවේ වැඩ සිටි භික්ෂුවක් වන සරභූ නම් තෙරනමක් විසින් ගෙන යන ලද ග්‍රීවා ධාතුව නිදන් කොට සුමන සමන් දෙවියන් නිදි කළ මියුගුණ සෑය දොළොස් රියනක් උසට ගොඩනැගූ බවත් දේවානන් පියතිස්ස රජුගේ සොහොයුරු උද්දචූලාභය කුමරු මෙම ස්තූපය තිස් රියනක් උසට ගොඩනැගූ බවත් ථූපවංශයේ සඳහන් වෙනවා. මේ කරුණු දෙස බලන විට මහින්දාගමනයට පෙර සිටම ශ්‍රී ලංකාවේ තෙරුන් වහන්සේලා වැඩ සිටි බවට හොඳම සාක්ෂියක් ලෙස සරභූ හිමියන් වැඩ සිටීම සැලකන්නට පුළුවන්. බුද්ධත්වයෙන් පස්වෙනි වසරේදී තමයි බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදු වුණේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩියේ උතුරේ නාගදීපයට චූලෝදර මහෝදර නාරජවරුන්ගේ කලහය සමතයකට පත් කිරීම සඳහායි. ඒ මෙයින් තවත් අවුරුදු 3ක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළා. කැලණියට වැඩම කළ උන්වහන්සේ විවේක සෝයෙන් කල්ගත කොට තිබෙන්නේ අනුරාධපුරයේ ස්ථාන 8ක. පසු කලකදී ඒ 8ම ස්ථාන පූජා ස්ථානයන් බවට පත් වුණා.
Chandana Karpura Jumit Chandana Karpura පදුමින්
ඌදාදී පදුමු නිවන් ශ්‍රී සල්වාදී ඌදාදී පදුමු නිවන් ශ්‍රී සල්වාදී
ඌදාදී පදුමු නිවන් ශ්‍රී සම්පතී සම්පතී
ගිරියඩු මහා සෑය පිළිබඳ දඹදෙණිය විසූ මයුරපාද පරිවේනාධිපතින් වහන්සේලියු පූජාවලියෙහි විශේෂයෙන් සඳහන් වෙනවා තපස්සු සහ බල්ලුක වෙළඳුන් දෙදෙනාගෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිදන් කොට තමයි ගිරියඩු මහා සෑය ඉඳු කෙරුණේ කියලා. සිරිලකට මිහිඳු හිමියන් වැඩවීමට පෙර බෞද්ධ පසුබිමක් නොතිබුණා නම් ඒ වගේ චෛත්‍ය ඉදිවිය නොහැකි. සුමන සමන් දෙවියන් වැනි ප්‍රාදේශාධිපති දේවගෝත්‍රික නායකයෝ පවා තිසරණ සරණ ගිය බෞද්ධ නායකයින්. එසේම විජය රජුරුවන්ගේ කාලයේදී ලංකාවට පැමිණි බද්දකච්චානා කුමරිය සමග සොළස් කුලයක ස්ත්‍රීන් ඇවිත් තිබෙන්නේ බෞද්ධ මෙහෙණියන් ලාස වෙස්වලාගෙනයි. මිහිඳු මාහිමියන් ලංකාවට වඩින්නට පෙර දේවානම්පියතිස්ස සහ ධර්මාශෝක රජුන් අතර පැවති මිත්‍රත්වය නිසා ඒ මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගෙන ගැනීමට පුදු පඬුරු හුවමාරු වුණා. ධර්මාශෝක මහරජතුමා දේවානම්පියතිස්ස රජුගේ අභිෂේකය සඳහා අවශ්‍ය තෑගි භෝග සහිතව ස්වකීය අමාත්‍යවරුන් ලංකාවට එව්වා. ලංකාවට ආව දූත පිරිස් සහ ලංකාවෙන් ගිය දූත පිරිස් බෞද්ධයක වූ අශෝක අධිරාජයාගේ ඇසුරින් බුද්ධාගම ගැන මනා අවබෝධයක් ලබාගෙන ආපසු පැමිණි බවට සාධගති වෙනවා. ඒ අය මිහිඳු හිමියන් ලංකාවට ඒමට පෙර සිටම මෙරට වැසියන්ට බෞද්ධාගම පිළිබඳ අවබෝධයක් දුන් බවට සැකයක් නැහැ. මේ කරුණු ගැන සලකා බලන විට මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරන්නට පෙර සිටම ලංකාවේ බුද්ධාගම යම් තාක් දුරට හෝ ප්‍රචලිත වෙලා තිබුණ බවට කරුණු සනාථ වෙනවා. මහින්දාගමනය නිසා සිද්ධ වුණේ බෞද්ධ ධර්මය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිංහලයට බද්ධ වීමයි. සිංහල සංස්කෘතියක් බිහිවීමයි. යක්ෂ, රාක්ෂ, නාග, දේව වගේ ගෝත්‍රවලට බෙදී සිට ජන සමූහයක් එක් හෙළ ජාතියක් වශයෙන් එකතු වුණෙත් මුළු සිංහල ජාතියම බෞද්ධ සංස්කෘතියට බද්ධ වුණෙත් මහින්දාගමනය නිසයි.
I'm not afraid.
රහතන් වහන්සේ තම උපදෙස් මත තම නැගණිය මගින් ගෙන්වාගත් ශ්‍රී මහා බෝවංකුර දිවයිනපුර රෝපණය කොට වෙහෙර විහාර තැනවීමටත් ප්‍රතිපිලිම හිටිපිලිම සමාධි පිළිම ඉදිකිරීමටත් කැටයම් කිරීමටත් මහා කළුගල් වලට පණ පිහිටුවා පිළිම නෙලීම බෞද්ධ කතාවස්තු චිත්‍රණය කිරීම විහාර සීමා පමනුවා භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂා තහවුරු කිරීම ආදිය මගින් ධර්ම ප්‍රචාරණයේ නීලුණු බව මැනවින් සනාථ වී තිබෙනවා.
අදවල් මෙත් මුදිතා කරුණාදා අඩවන් වූ දෙලෙසුන් මෙත් මුදිතා කරුණාදා තෙමා තෙමා අද කරගායන තුරු ගුණ මහිනේ සමාධි බුදු පිළිවේ අදවන් දෙදෙසුගලනා කරුණාදා දිවියන මහවතුරක් සේ ගලා හැලෙන සිහිලල් ගඟුලක් සේ ගෙමන් නිවාලන මේ භව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහේ මහමෙවුනා පුරනේ සමාධි බුදු පිළිවේ අදවන් වූ දෙනෙතුගල්මා මෙත් මොලිකා කරුණාදා දවල් දෙලෙත් ගල්වා මෙත් මොදිතා කල්නා
මිත්‍යා විශ්වාස කරෙහි යොමු සිටි ජනතාවක් තෙරුවන් සරණෙහි පිහිටුවා මුළු රටම බෞද්ධ රාජ්‍යයක් බවට පත් නොකරන්නට අද අපට සිංහල බෞද්ධ සංස්කෘතියක් ලැබෙන්නේ නැහැ. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, කුරුණෑගල යන රාජධානි අපේ අභිමානයේ බවට පත් වුණේ මිහිඳු හිමියන් නිසා. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 284 වෙනි වසරේ වප් මාස මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේ පිරිනුවම් පා වදාළේ තම ප්‍රථම ධර්මදේශනයේ පැවැත්තු මිහින්තලාවේදීමයි. උන්වහන්සේ හෙළයට කළ අනුපමයේ සේවය ශ්‍රී ලාංකිකයාට කිසිම දිනක අමතක වෙන්නෙත් නැහැ. අමතක කරන්නත් බෑ. අමතක කරවන්නත් බෑ. මහින්දාගමනයෙන් පසු සිරිලක ඇති වූ මහා විපර්යාසය සංස්කෘතික විප්ලවයක් ලෙස හැඳින්විය හැකි. ගෘහ නිර්මාණ ශිල්පය, වාපි කර්මාන්තය, සෞන්දර්ය කලාවන් සහ ඒ සියල්ලටවත් වඩා ජන ජීවිතය විනයානුකූලව හැඩගැස්වීම සඳහා වූ හරපද්ධතියකුත් බෞද්ධ දර්ශනයත් සමගම ලංකාවේ ස්ථාපිත වුණා. බෞද්ධ සංස්කෘතිය හා සිංහල සංස්කෘතිය එකම අනන්‍යතාවයකින් යුක්ත වූ මහා සංස්කෘතියක් විනා වෙන්ව හඳුනාගත හැකි සංස්කෘතීන් දෙකක් නොවෙයි. සිංහල සංස්කෘතිය යනු බහු සංස්කෘතික පද්ධතියක් යනුවෙන් කියාපාන පුද්ගලයන්ගේ වචන ඔබට ඇසී තියෙනව නේද? නමුත් ඔවුන් වටහා නොගන්නා නැතහොත් ඕනෑ කැමින්ම මගහරින්නා වූ සත්‍යයත් එයයි. ක්‍රිස්තු පූර්ව 307 සිට 267 දක්වා ශ්‍රී ලංකාවේ රජ වූ දේවානම්පියතිස්ස රජතුමාගේ පටන් අද දක්වාම බුද්ධ ආගම ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රාජ්‍ය නායකයන්ගේ වගකීමක් ලෙස තීරණය වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා ඒ සඳහා වගන්තියක් ඇතුළත් වුණේ. ඒ නිසයි අපේ සිංහල බෞද්ධ කියා ගන්න ඇතැම් නායකයින් පටු දේශපාලන වාසිතකා මේ සත්‍ය විකෘති කරන්නට දරන උත්සාහය ඔබට නොයෙක් විට පෙනී ගොස් තියෙනවා. මීට හොඳම පිළිතුර සපයන්නේ අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වහන්සේ.
සියලු දෙනාගේම ජීවිතයට බලපාන දෙයක් තියෙනවා නම් ඒ තමයි බෞද්ධ ධර්මය කියන එක. අපේ වාතාශ්‍රයට මුසු වෙලා අපි එය උස්ම ගන්න දෙයක් වෙලා තියෙනවා. මොන ආගමක් ඇදහැව්වා මේ රටේ පොදු උරුමේ කේන්ද්‍රය බුදුන් වහන්සේ ගන්වා වදාළ දර්ශනයයි. ආගමික ශිෂ්ටාචාරය හීන වෙන්නට පටන් අරන් තියෙන කාලයක ආගම ව්‍යවස්ථානුකූලව පැත්තකට කිරීම සුදුසු දෙයක් නොවන බව මා පළමුවෙන්ම ප්‍රකාශ කරන්නට කැමති. මේ රටේ බුද්ධ ආගමට හිමි විය යුතු ස්ථානය අපි ලබා දිය යුතුයි. එය මේ රටේ ඉතිහාසයට සම්බන්ධ අත්දැකීමක්. මේ අනාගමික රාජ්‍යයක් දී කිරීම පිළිබඳ සංකල්පය පිළිගන්නේ නැහැ. ආගම හොඳට අදහනවා නම් මානව හිමිකම් අපි කවුරුත් ආරක්ෂා කරනවා. ඒ නිසා බටහිර රටවල් වලට ඕන විදිහට මානව හිමිකම් මෙහාට ගෙනත් අපිට කවන්නට දෙන්නම් අපිට ඉඩකඩක් නැහැ. ඔබ වහන්සේලා සමග සහෝදරත්වයෙන් අපි මේ රටේ ජීවත් වෙන සෑම කෙනෙකුගේම ආධ්‍යාත්මික උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නට සූදානම්.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සතියේ සෑම වදාදාවකම පස්වරු 8:15ට ඕක්ලන්ඩ් නුවර සිට ගුවනට මුසුකෙරෙන ජන්ම භූමි සතියේ සාර සංග්‍රහයටයි. FM 104.6 ඔස්සේ විකාශනය කෙරෙන මෙම වැඩසටහන පුරා මාසයක් මුළුල්ලේ අන්තර්ජාලයේ රඳවා තැබෙන නිසා www.planetaudio.org.lairak ජන්මභූමි යන වෙබ්අඩවිය ඔස්සේ ඊට සවන් දීමට හෝ ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. මිහිඳු මාහිමියන් භාරත පුත්‍රයෙක් වුවත් පිරිනිවන් පා වදාළේ ලංකා පුත්‍රයෙකු ලෙසයි. උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දායාද කළ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කරගැනීමේ පරම චේතනාව මේ පොසොන් සමයේ ලාංකිකයින් වන අපගේ අධිෂ්ඨානය විය යුතු නොවේද? එදා කාලිංගමාග ගම්බිම් වනසමින් වෙහෙර විහාර විනාශ කරමින් බෞද්ධ පොතපත ගිනිතවමින් මහා සංඝරත්නය සමූල ඝාතනය කරමින් බෞද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ සભ્યත්වය විනාශ කරන්නට කෙතරම් උත්සාහ ගත්තද චෝලයින්, පාණ්ඩයින්, කේරළයින් හින්දු ධර්මය රටතුළ ව්‍යාප්ත කරන්නට කොතරම් උත්සාහ කළද පෘතුගීසීන්, ලන්දේසීන් ක්‍රිස්තියානි ධර්මය රටපුරා ව්‍යාප්ත කරන්නට කොතරම් උත්සාහ කළද ප්‍රභාකරන් සහ අද ඉන්න ඇතැම් සිංහල බෞද්ධ යයි කියා ගන්නා පුද්ගලයන්ද බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න කොතරම් උත්සාහ කළද මෙතෙක් ඒ දේ කර ගැනීමට ඒ කිසිවෙකුටත් ඉඩ ලැබුණේ නැහැ. පරපුරෙන් පරපුරට අඛණ්ඩව අභින්නව ගලා ආ සෞන්දර්ය ප්‍රවාහයක් බඳු ඒ ශිෂ්ටාචාර ගංගාව අද නතර වෙලා. ජාතික උරුමය ජාතික සම්පත් වෙනසී යාමේ අනතුරකට ගොදුරු වෙලා. උදාර සංස්කෘතික විශිෂ්ට ප්‍රකාශනයක් වෙන සිංහල භාෂාවට ලෝකයේ සුඛනම්ය භාෂා අතරින් 11 වෙනි තැන ගන්නා සිංහල භාෂාවට සිංහල චාරිත්‍ර වාරිත්‍රයන්ට අද ලැබෙන ගෞරවය කුමක්ද? සිංහල බෞද්ධ උරුමය ලොවට විදහා දැක්වූ පුරාවස්තු බුල්ඩෝසර් කරන අවස්ථාවක බුදුදහම මත පදනම් වූ සාර ධර්ම කසලගොඩට විසිකරන යුගයක අපි මම්මුලා වී සිටිනවා නොවේද?
සිහල කලාකරුවානනි, සිහල කලාකරුවානනි, ඔබ ප්‍රතිභා ප්‍රභා සිහල කලාකරුවානනේ, සිහල කලාකරුවානනේ.
ඉතිහාසය දන්නා අය හොඳින්ම වටහාගෙන ඇති දෙයක් තමයි සිංහල සංස්කෘතිය සහ බෞද්ධ සංස්කෘතිය එකක් බව. ඒ සංස්කෘතික නිම්නේ ජීව වායුව අපේ සාඩම්බර ඉතිහාසය, අභිමානය, අදීනත්වය දැන් කෙමෙන් කෙමෙන් උදුරා ගැනීමක් දක්නට ලැබෙමින් තිබෙනවා. රටක් ගැන නොහිතන, බලතණ්හාවෙන් පිරුණු ඇතැම් රාජ්‍ය නායකයින් ඉතා ප්‍රචණ්ඩ ලෙස සිංහල අධ්‍යාත්මයත් බෞද්ධ අධ්‍යාත්මයත් විනාශ කිරීමට කටයුතු කරගෙන යනවා. පොසොන් පුරසඳ දෙස බලමින් ඒ ශිෂ්ටාචාරයේ ගංගාව ගලා යන්නට නිසි තැන සකස් කොට තැබීම අපේ වගකීමක්. මේ කියන්නේ ජාතිවාදී හෝ ආගම්වාදයක් කරපින්නා ගැනීමක් නොවේ. මිහිඳු මාහිමියන් විසින් හෙළයට ලබා දුන්නේ සංස්කෘතික හැඳුනුම්පත තව කෙනෙකුට උදුරා ගැනීමට අපි ඉඩ නොදීම ගැනයි. එය මේ පොසොන් සමයේ අපේ අදිස්ථානයේ විය යුතුයි.
සසර වසන තුරු නිවන් දකින තුරු දින්කෙත හෙළන් දෙරණි යලි උපදින්නට සුවාසනා දේවා සුවාසනා රත්නමාලිකේතිරණයි මහවෝ සෙවනයි සාරවයි සිහිලයි මගේ කුරුමයි දත්මාලි සැතිනයි මාපු සෙවනයි තිසාරවයි සිහිලයි මගේ සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු ඉන්කෙත හෙළරන් දෙලෙ යලි උපදින් මෙත
දැන් රට පාලනය කරන්නවුන්ගෙන් හෝ අනාගතයේ රටේ පාලනය ඉල්ලා සිටමින් ඉන්න අයගෙන් හෝ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සભ્યත්වයේ ආරක්ෂා කර ගැනීමට යමක් සිදු වෙයිද? ළඟදීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ කියන්නේ නොවැම්බර් 7 වෙනිදාට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බව දැන් ප්‍රකාශ වී තිබෙනවා. පාර්ලිමේන්තු මතිවරණය ඒ සමගම එන්නට ඉඩ තිබෙනවා. මේ ජනාධිපතිවරණය එහෙම නැත්නම් පාර්ලිමේන්තු මහා මැතිවරණය ඉතාමත්ම තීරණාත්මක එකක් වනු නිසැකයි. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනා ගැනම රටේ පොදු ජනතාව කිසිම පැහැදීමක් නැති බව ඔවුන්ගේ කතාබහෙන් පුවත්පත්වල යන සාකච්ඡාවලින් අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝ මගින් සමාජ මාධ්‍ය ජාලාවල කරන කතාබහෙන් අනාවරණය වෙනවා. පොදු ජනතාව මේ මන්ත්‍රීවරුන් ගැන කතා කරන්නේ පිළිකුලෙන්. ඔවුන් මංකොල්ලකරුවන්, වංචනිකයන්, රැවටිලිකාරයන්, මහජන දේපල ගසා කන්නන් හැටියට තමයි ජනතාව ඔවුන්ව හඳුන්වන්නේ. වැඩියමක් මොකටද? රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා මේ කියන දේ අහලා බලන්න.
යමක් උණටිගේ කෑ ගැහුවට හැමදාම තෝරු මෝරු තල්මසු බේරිලා අහිංසක කොහේ හරි අර මිටි දැනින් වතුර ගලන් යනවා වගේ පොඩි හාදෙක් තමයි අහුවෙන්නේ. කවදාවත් ලොකු මුතෝරෙක් මෝරෙක් අත්තනගුඩ ගන්නෙ නෑ කියන මතය ජනතාවගේ හිතේ පළපදියක් වෙලා තියෙන ඉඳ තමයි ජනතාව කියන්නේ. මම තමයි ඒක මුලින්ම පාර්ලිමේන්තුවේ කිව්වේ. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නේ කවදද? කවදද ලිෆ්ට් එකක් හිර වෙලා මැරෙන්නේ? කවදද පාර්ලිමේන්තුවට අකුණක් ගහන්නේ? කවදද කට්ටියටම වෙඩි තියලා දාන්නේ එකෙක් එන්නේ නැද්ද? මේ වගේ වෛරෙන් ජනතාව ඉන්නේ කවදාවත් නීතිය යුක්තිය හරියට ඉෂ්ට වෙන්නේ නැති හින්දා කියන එක ඒ වේදනාවෙන් ජනතාව ඉන්නේ. මුලස්සන අඩෝද මන්ත්‍රීතුමනි, දැන් හමුදාපතිතුමා කිව්වා රටේ පූර්ණ ආරක්ෂාවක් තියෙනවා කියලා. එතුමා එහෙම කියද්දි අපි බලමු මේ 225 කොහොමද ඍජුව වක්‍රාකාරව මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන්නේ කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම PSO ලා ඉන්නවා. මේ ආරක්ෂක නිලධාරියා විසින් මේ ප්‍රහාරය මෙහෙම වෙනවා කියලා කිව්වයි කියලා ප්‍රසිද්ධිය කිව්ව කීප දෙනෙක්. මනෝ ගණේෂන් මහත්තයා කිව්වා මට දවස් 10කට ඉස්සලා කිව්වයි කියලා කිව්වා. එතකොට අපේ හරින් ඇබතුමා කිව්වා එතුමාගේ පියාට කිව්වයි කියලා. එතකොට තවත් සමහරු හේමසිරි ලියනගේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කියනවා එයා කිව්වා කියනවා නෑ කියනවා. අපේ පූජිත මහත්තයා කියනවා කිව්වා කියනවා නෑ කියනවා. ජනාධිපතිතුමා කියනවා එතුමා Facebook එකෙන් දැක්කේ කියනවා. එතකොට අගමැතිතුමා කියනවා ආරක්ෂක කවුන්සිලයට යන්න දුන්නේ නෑ කියලා කියනවා. දැන් මෙහෙම කිය කිය ඉන්නවා. නමුත් මම දන්න විදිහට මේ 225න් බහුතරයකට ඒ අයගේ ආරක්ෂක නිලධාරී විසින් මේක කියලා තියෙනවා. ඒක තමයි තිත් ඇත්ත. මුලාසරණ උඩ මන්ත්‍රීතුමනි ජනතාවට තියෙන කේන්තිය බොහොම සරුව සාධාරණයි.
මන්ත්‍රීවරුන් 225 දෙනා ගැන ජනතාව එහෙම කලකිරීමෙන් කෝපයෙන් සිටියා වුණත් ඊළඟ මැතිවරණයකදී ඡන්දයට ඉදිරිපත් වුණොත් ඔය පිරිසම නැවතත් තෝරාපත් කරගෙන නොගනී කියා ඔබ හිතනවාද? නැවත නැවතත් එකම මෝඩකම නොකරයි කියා හිතන්න කිසිම සහතිකයක් අපට නැහැ. හැබැයි ලංකාවේ උගත් ජනගහණය ඉතා ඉහළයි. වැඩිහිටි ජනගහණයේ සාක්ෂරතාවය 93%. ඉතින් එවැනි උගතුන් අතින් වැරදි පුද්ගලයන් තමන්ගේ නායකයන් හැටියට පත් කර ගැනීමක් සිදු වෙයිද? දිගින් දිගටම එහෙම සිදුවන බව ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා. මොකක්ද මේ සාක්ෂරතාවය? උගත්කමද? මට ළඟදී අහන්න ලැබුණා අපේ ප්‍රවීණ නළු ජයලාල් රෝහණ සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී සාක්ෂරතාවය ගැන ඔහු ඉතා රසවත් අයුරින් කියූ කියමනක්. අපේ සමහර මිනිස්සු සාක්ෂරතාවය නැත්නම් උගත්කම ගැන හිතාගෙන ඉන්න හැටි ජයලාල්ගේම වචන වලින් මෙන්න මෙහෙමයි කියුනේ.
සාක්ෂරතාව කියන එක කියන්නේ දෙයක් තේරුම් ගැනීම හැකියාව. දැන් වෙනකොට අපේ විශ්වවිද්‍යාලවල අපිත් එක්ක ඉගෙන ගත්තු සමහරු ඉන්න ලොකු ආයතනවල නිලධාරි මහතුරු මම මේ කතා කළොත් හසන්ත මහත්මයාත් එක්ක දැන් අපි කියම මේ දැන් මේ අපිට ඩයස් මහත්මයා ඇවිල්ලා තියෙනසෝ අපිට කියන්නේ මෙතන මේ ඩ්‍රම් එක ගත්තාම මේක ගැට බැරේ නේද මිස්ටර් එහෙම සෝ ඒ I don't know මම කියන්නේ මන්ටද ওই වගේ කතා කරුවාම මාර ලොකුයි දැන් එකෙනෙකිතේ මෛත්‍රී වගේ කතා කරලා මෙතකල මං හරි ආසයි ජයලාල් මේ මේ ලිංග වලින් වතුර බන්න බට් මම එහෙම කිව්වහම මාර ලොකුයි මං කියන්නේ මේකට සාක්ෂරතාව නෙමෙයි මේකට කියන්නේ අමු ගොංකම එහෙම කිව්වහම හොඳයි ඒ කියන්නේ අපි ෆිටින් වැටෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඩූංගල් අල්ලගන්න මහා දූපත් වැස්සී ටිකක් අපි මං කියන්නේ ඒ ඒ මොළ ටික සුද්ධ වෙන්න ඕන.
සාක්ෂරතාව කියන්නේ ලියන්න කියන්න තියෙන හැකියාව. ඒ කියන්නේ උගත්කම. බුද්ධිය ඊට එහා ගිය දෙයක්. සෑම උගතෙක්ම බුද්ධිමතෙක් වෙන්නේ නැහැ. හැබැයි සෑම බුද්ධිමතෙක්ම උගතෙක්. උගතෙක් කිව්වේ පොතෙන් ලබාගත් දැනුම විතරක් නෙමෙයි. ලෝකෙල්ලත් දැනුම ඊට අවශ්‍යෙන්ම ඇතුළත් වෙනවා. කොග්ගල ප්‍රඥා ලෙස ප්‍රකට මාර්ටින් වික්‍රමසිංහ මහතා 7 වෙනි දක්වා උගත් කෙනෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ගැනත් එහෙමයි සඳහන් වෙන්නේ. ඔවුන් බුද්ධිමතුන් බවට කිසිම විවාදයක් නැහැ. කවුරුවත් කිව්වට මෙහෙම කරපන් කියලා ඊට වඩා වෙනස් විදිහකට කිරීම වඩාත් හොඳයි කියලා තීරණය වෙන්නේ බුද්ධිය නිසායි.
අපි අද වැඩසටහන ආරම්භ කළේ මහින්දාගමනය ගැන සඳහන් කරමින්. අපේ රටේ ලිඛිතව සටහන් වී තිබෙන පළමුවන බුද්ධි පරීක්ෂණයත් ඒ මහින්දාගමනයත් සමගමයි සිදු වුණේ. මිහිඳු මහ රහතන් වහන්සේ මිස්සකපව මුදුනේ සිට දේවානම්පියතිස්ස රජතුමාට තමන් කවුද යන්න හඳුන්වා දුන්නා. ඉන්පසු බුද්ධ ධර්මයේ තේරුම් ගැනීමට තරම් බුද්ධියක් දේවානම්පියතිස්ස රජතුමාට තිබෙනවද කියලා පරීක්ෂා කරන්න මිහිඳු හිමියන්ට අවශ්‍ය වුණා. මේ අවශ්‍යතාවය මත මිහිඳු හිමියනුත් දේවානම්පියතිස්ස රජුත් අතර මෙන්න මෙහෙම සංවාදයක් ඇති වුණා. මිහිඳු හිමියන් රජතුමාගෙන් අහනවා, මහරජ මේ තිබෙන ගස කුමක්ද? රජුරෝ පිළිතුරු දෙනවා, ස්වාමීනි මේ අඹ ගසක්. මිහිඳු හිමියෝ අහනවා, මහරජ මේ අඹ ගස හැර තවත් අඹ ගස් මේ උයනේ තිබේද? රජතුමා කියනවා, එහෙමයි ස්වාමීනි, තව බොහෝ අඹ ගස් තිබෙනවා. මිහිඳු හිමියන් අහනවා, මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් මේ උයනේ තිබේද? තිබෙනවා ස්වාමීනි, හැබැයි ඒව අඹ ගස් නෙමෙයි. මිහිඳු හිමියෝ අන්තිම ප්‍රශ්නේ අහනවා, මහරජ ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් මේ උයනේ තිබේද? රජතුමා කියනවා, ඔව් තිබෙනවා ස්වාමීනි, ඒ මේ අඹ ගස. මේ පිළිතුරෙන් දේවානම්පියතිස්ස රජුගේ බුද්ධිය පිළිබඳව නිවැරදි තක්සේරුවකට එන්න මිහිඳු හිමියන්ට පුළුවන් වුණා. උන්වහන්සේ තව ටිකක් බැරෑරුම් කරලා රජතුමාගෙන් ඊළඟට ඇසූ ප්‍රශ්නය මම දැන් ඔබෙන් අහන්නම්. මේ රටේ ඔබට නෑයෝ ඉන්නවද? ඔබේ පිළිතුර ඔව් කියන එකනේ. හරි. ඔබේ ඒ නෑයෝ හැර තවත් අය මේ රටේ ඉන්නවද? ඒකටත් ඔබේ පිළිතුර ඔව් නේද? රටේම ඉන්න අය ඔබේ නෑය නොවෙයිනේ. හරි. දැන් මම අහනවා, ඔබේ ඒ නෑයෝත් නෑයෝ නොවන අයත් හැර තවත් අය මේ රටේ ඉන්නවද? ඔබේ නෑයොත් නෑ නොවන අයත් හැර තවත් අය මේ රටේ ඉන්නවද? මොකක්ද ඔබේ පිළිතුර? දේවානම්පියතිස්ස රජතුමා දුන් පිළිතුර ඔබ දන්නේ නැත්නම් ටිකක් කල්පනා කරන්න වෙනවා පිළිතුරු දෙන්න කලින්. මේ දෙබස තමයි ශ්‍රී ලංකාවේ වාර්තාගත වී තිබෙන පැරණිම බුද්ධි පරීක්ෂණය. හොඳයි, ශ්‍රී ලංකාවට බුද්ධාගමත් සමගම බුද්ධියත් රැගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ පැමිණ තිබෙන්නේ. අපිත් බලාපොරොත්තු වෙමු අපේ රටේ ජනතාවත් තමන්ගේ නායකයන් පාලකයන් තෝරා ගන්නා විට බුද්ධිමත්ව කටයුතු කරයි කියලා. සියලු අරාවුල් දුරු කළ හැකි සියලු ජාතීන්ට එකම බෞද්ධ ධජයක් යටතේ ජීවත් විය හැකි රටක් බිහි කරලීමට සුදුසු හැකියාව ඇති නායකයන් පත් කර ගැනීමට ජනතාවට බුද්ධිය පහළ වේවා කියා අපිත් පතමු. නාගානන්ද කොඩිතුවක්කු මේ ගැන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්.
අපි බෞද්ධව හැටියට මෙන්න මේ දේ දකින්න. බෞද්ධව හැටියට ආකාරයක් තියෙනවා. බෞද්ධෝ කියන්නේ හරියට දිගහැරියාම සද්ධර්මය කියන්නේ දිගහැරපු කොඩියක් විදිහට නේද? කොඩයක්. ඒක තමයි කියන්නේ මම ඔබට වාගන්තිය පින්නෝ බලන්න එක කොහොමද කොච්චර ලස්සනට එක කියනවාද කියලා. සද්ධර්මය මත පදනම් වෙච්ච බෞද්ධ ධර්මය මත පදනම් වෙච්ච රාජ්‍යයක ඕන ජාතියකට ඉන්න පුළුවන්. ඇයි? ඒක දක්වන්නේ මොකද්ද? මාන සම්භාවයේ අපරිමාණ උපරිමයට දක්වන දෙයක්. ඒකෙන්ද මේ නාගානන්ද ඉදිරිපත් කරන ක්‍රමවේදය තුල මුස්ලිම් දෙමළ කිසි ජාතියකට හානියක්.
සංකල්පනාව මතකය
නාලනි එන්න මල් පිපී දැයි බලන්න. දෙවට දිගේ අපි යන විට වැටාද්දර පිපී තිබුණ රතුම රතු රතුපාට රෝස මල් දෙක, මල් තුහින වැටි දිලිසුන මල් පෙති, හරියට ඔබේ නෙතුවග කඳුළු බිඳුවක් වගේ. නුබේම සිතුවිලි වල දෙවටි සිටිය නිසාද ඒ මල් දෙක ගැන වචනයක්වත් නොකිව්වේ? ඔන්න නොකිවයි කියන්න නම් එපා. හෙට උදෙත් අපි දෙවට දිගේ ඇවිදගෙන යමු. නාලිනි හෙටත් මල් පෙති මත තැවරුණ පිනිකට දිහා බලන්න. ඔබට යමක් කියාවි. රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු, නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමේ අනුග්‍රහයෙන්
සතියේ සෑම වදාදාවකම පස්වරු 8:15ට ඕක්ලන් නුවර සිට ගුවනට මුසු කෙරෙන ජන්මභූමි සතියේ සාර සංග්‍රහයටයි FM 104.6 ඔස්සේ විකාශනය කෙරෙන මෙම වැඩසටහන පුරා මාසයක් මුළුල්ලේ අන්තර්ජාලයේ රඳවා තැබෙන නිසා www.planetaudio.org.lairak ජන්මභූමි යන වෙබ්අඩවිය ඔස්සේ ඊට සවන් දීමට හෝ ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්.
ලේඛකයෙකු වීමට කඩදාසි පෑන් හා හොඳ මේසයක් පුටුවක් තිබුණ පමණින් හැකිවන්නේ නැහැ. සැබෑ ලේඛකයෙකුට අහක දමන කඩදාසි කෑල්ලක් හොඳටම ඇති. අවන්හලක මේසයක් හොඳටම ඇති. හැරි පොටර් පොත්වල ලියා කෝටිපතිනියක් වූ ජේ.කේ. රොලින්ග් තමාගේ පොත ලිව්වේ අවන්හලක මේසයක් අසල ඉඳගෙන. බ්‍රසීලයේ සාවෝ පාලෝ නුවර මුඩුක්කුවක ජීවත් වූ ලේඛිකා කැරොලිනා මරියා ද ජීසස් ලියු දිනපොත පළමු වෙලාවේ ඒ පොත මිලදී ගන්න මිනිස්සු පෝලිමේ හිටපු බවට වාර්තා වෙනවා. පොත සොයා මුඩුක්කුවට පුවත්පත් කලාවේදියෙකුට ඇයි කිව්වේ මෙන්න මෙහෙම. බඩගිනි වුණාම මම ආහාර හොයාගත්තේ කුණු බක්කිය වලින්. ඉන්නේ පැල්පතක පාතාල ලෝකයක. මුඩුක්කුවක හිටියත් මට පුරුද්දක් තිබුණා. ඒක මගේ ජීවිතේ නොසිතපු විදිහට වෙනස් කළා. මම ඒ කාලේ මොනවා හරි ලිව්වා. ජීවත් වුණ හැටි, ලෝකෙ හැටි, මිනිස්සු ගැන, මගේ දරු පැටව් ගැන මම ලිව්වේ රාත්‍රී කාලේ පුංචි පහනක එළියෙන්. කඩදාසි හොයාගත්තේ කුණු ගොඩවල් වලින්. මට ලියන්නේ නැතුව ඉන්න බැරුව ගියා. ලිවීම කියන්නේ මම හරියට හුස්ම ගන්නවා වගේ එකකට. එහෙම කිව්වේ ඉන්දියානු ලේඛිකා අරුන්ධති රෝයි. බේබි හෙල්ඩර් ලේඛිකාවක් වීමට හීනින්වත් හිතපු කෙනෙක් නෙවෙයි. ඇය නිර්මාණ ලෝකෙට ආවේ පොළොව පලාගෙන මතුවුණ බිම්මලක් වගේ. බ්‍රසීලයේ මරියා ද ජීසස් වගේ. ඇයත් නොසෑහෙන දුක් විඳපු ගෑණියක්. ඇය ලියන්න තෝරාගෙන තිබුණි අපූරු තැනක්, කුස්සියක්. ඒකත් තමාට අයිති එකක් නෙවෙයි, අනුන්ට අයිති එකක්. ඉන්දියාවේ උපන් කිරන් දේශායි ලේඛිකාව 2006 බුකර් සම්මානයේ දිනු ද ඉන්හෙරිටන්ස් ඔෆ් ලොස් නවකතාව ලිව්වේ කුස්සිය තියාගෙන. බේබි හෙල්ඩර් ලිවීමට අතගසා තියෙන නිවසක මෙහෙකාරියක් හැටියට සේවය කරද්දී බේබි හෙල්ඩර් කියනවා, මට ලියන්න හුඟක් දේවල් තිබුණා. අම්මා මාව දමලා ගිය හැටි, තාත්තා අම්මත් එක්ක රණ්ඩු වුණ හැටි, කන්න නැතුව බඩගින්න හිටපු හැටි, ඉස්කෝලේ යන්න නොලැබුණාම අඬපු හැටි, නාකි නිකෙමෙකුට මාව බන්දලා දුන්න හැටි, උන් මාව දූෂණය කරපු හැටි, දරු උපදෙදි මාව විඳ වේදනාව උහුලගන්න බැරුව මම විලාප දෙනකොට ඉස්පිරිතාලයේ මාව ඇඳකට තියලා බැඳලා දාපු හැටි. ඔය වගේ දේවල් මට ලියන්න හුඟක් දේවල් තිබුණා. ඉතින් අපිත් ලියමුකෝ. අහුණ කඩදාසි කෑල්ලක, පොතක, අතපිස්නාවක ලස්සන අපූරු සිතුව මතුවේවි. ජන්මභූමියට ලියන්න. ඒවා වාණිය වගේ මෝහත්, ගීත වගේ ලයන්විත අදහස් වෙන්නත් පුළුවන්. ඔබේ අදහස් වලට, වචන වලට ජන්මභූමියේ ඉඩ තියෙනවා. ලිවීම කියන්නේ හරියට හුස්ම ගන්නවා වගේ වැඩක්. අඩු ගානේ කොලේක කුරුටු ගෑවුණු දේ කියෝලා අමුතු වින්දනයක් ලබන්නත් පුළුවන්. ඔළුවට එන අදහස් අකුරු වලට ගොනු කරන්න ඒක අපූර්ව දෙයක්. net යුගල සිත්තමකි, සිත සොඳුරු වර්ණයකි, දෑත් යුග තෙලිතුඩකි, හද මියුරු සත්සරකි, සවන් පෙත ගීනදකි, පාද යුග තාලමකි, සිත්නාද බෙර පදකි, හැඟුම්බර අභිනියකි, ජීවිතය කලාවකි.
ඉතින් හිතවතුනි, අද අපට වෙන් වී ඇති කාලය කැමෙන් කැමෙන් ගෙවිගෙන යන්නේ. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජනෝභූමි නිෂ්පාදනයේදී කතනයෙන් සහාය වුණා රූපා මල්ලිකා කොඩිකාර ආරච්චි සමග චන්ද්‍රා ගුණසේකර. අද ජන්මභූමි නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ අපි ජී.එස්. පෙරේරා සහ උපාලි ගුණසේකර. තව සතියකින් ජන්මභූමි වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්. ඔබ සැමට සුබ රාත්‍රියක්.
රත්න දීප ජන්මභූමි ලංක දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි සිංහරේ පීරතිනු තුන්දෙයි
සායු උදාරු මාතෘභූමියයි මාතෘභූමියයි
මානිකසෙ ඔලෝගැවි නිධානවි
ආනි කෙසේ ඔලෝගැවි නිධානවි
ඇත්තේ අදිත දූපුතුන් ජාතිගේ නාමයෙන් ලේ කඳයි